බෝධි පූජාවෙන් සාන්තියක් ලැබෙනවද කියලා මේ පළවෙනි ප්‍රශ්නයක් අහනවා. දැන් අපි පළවෙනිම හිතන්නකෝ මේක. ලෞතර බුද්ධත්වයටපත් වෙන්න බෝධියක් අත්‍යවශ්‍යද නැද්ද කියන එක ඉස්සරහ යනවා. සෑම බුදුරන් වහන්සේ නමක්ම බුද්ධත්වයටපත් වීම සඳහා බෝධි වෘක්ෂයක් අවශ්‍ය වුණා. ගල්ගේක මාලිගාවක නෑ වෙරත් යනක බුදුන කෙනෙක් නෑ. ඒ වගේම හැම තැනම බුදුන කෙනෙකුත් නෑ. ලෞතර බුද්ධත්වයටපත් වෙන්න තියෙනවා ලෝකේ එකම ස්ථානය. මධ්‍ය දේශයකින් ප්‍රදේශයක් ඒ මධ්‍යයටම අහු වෙලා තියෙන පීඨල ජයතිරි මහ බෝධින් වහන්සේ. ජයතිරි මහ බෝධින් වහන්සේ 15 වෙනි තැනක නැතුව ලෞතර බුදු වෙන්න තැනක් නෑ. සාර අසංඛේ කල්පලක්ෂයක් විවරණ ගත්තන් පමණ පාරමී කරපු බෝසතාන් වහන්සේ නමකටවත් වෘක්ෂයක් ඒ වෘක්ෂයක් තිබුණාට මදි. ඒ සඳහා පහළ වෙච්ච බෝධි වෘක්ෂය මධ්‍ය දේශයේ නියම තැනම පහළ වෙන්නේ. ඒ පහළ වෙන ස්ථානය තමයි ලෝතර බුද්ධත්වයටපත් වෙන සම බුදුරේ. මධ්‍ය දේශයේ යම් තැනක බෝධින් වහන්සේ පිහිටා තිබුණා. මේට පෙර බුදු පියාණන් වහන්සේලාට බෝධින් වහන්සේ පිහිටියේ එතනමයි. තව තැනක බුදු වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ජයසිරි මහා බෝධීන් වහන්සේලාගේ සමවැජ්‍ය සමවැදුළු සමාධි සමාධින්ද කිසිම දෙනක් ලෝකේ තව නැහැ කියලා. ඒකම ස්ථානයත් එච්චරයි. ඒකම වෘක්ෂයත් එච්චරයි. සියලු සමාධි සමවැදුළු එකම ස්ථානයේ ජයසිරි මහා බෝධීන් වහන්සේලා. සියලු බුදුරජාණන් වහන්සේලා අප්‍රමාණ සමාධියට සමාධින දෙනක් තියෙනවා ඒ දෙන බමනයි. උන්වහන්සේලාගේ ජීවිත කාලය තුලවත් නැහැ උන්වහන්සේලාගේ ඒ දේශනා කරමින් පවතන කාලය තුලව උන්වහන්සේලා සියලු සමාධි සමාධින දෙනක් නේ. ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කළා. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කළා බුදුරන් වහන්සේගේ ස්වාමීන් ජයසිරි මහා බෝධින් වහන්සේලාගේ සමවැදුණු සියලු සමාධි මෙතන සමාදින්. ආනන්ද ජයසිරි මහා බෝධින් වහන්සේලාගේ සමවැදුණු සමාධි සමාදින දෙන තුන් ලෝකේ කොහෙවත් නැහැ. එතරම්මයි තියෙන්නේ. කියන දේශනා කළා. එනම් මෙතනදී විශේෂයක් තියෙනවා. ස්ථානීය සහ බෝධිය සියලු සමාධි සමවලින්ද විශේෂ ආධාරකයක් වුණා. ලෞතර බුද්ධත්වයටපත් වෙන්න බෝධිය අත්‍යවශ්‍යම වුණා. සාර අසංකේ කපලක්ෂයා පාරමිතා පුරව පාරත්මගේ ශක්තියටවත් බැහැ. බෝධින් වහන්සේ යහකලා වෙනදෙනක බුදු වෙන්නේ. එනම් මොකද වෙන්න හේතුව? අපි ඔක දැකිය යුතු හරිය. යම්කිසි ඥාන ශක්තියක් ලබා ගැනීමට අවශ්‍ය කරන අවස්ථා තියෙනවා. කය දුර්වල නම් ඒ ඥාන ශක්තිය ලබන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක පැහැදිලිව පෙන්නුම් දැන් තියෙනවා. දැන් ඊටාම කුඩා ලදරුවට බණහල නිවන් අවබෝධ කරන්න බෑ හත් අවුරුද්දක්වත් කාලය යනවා. අවුරුදු 7කින් තමයි මේ බුද්ධ ශාසනයේ ත්‍රිපිටකයේ තියෙන සඳහන් වෙන කරුණු වලින් හත් අවුරුද්දේදී මාර්ගඵල අවබෝධ කරපු අය ගැන මිසක් ඊට පල්ලිහ අවුරුද්දවල මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් ගැන සඳහනක් නැහැ. අන්තිම පල්ලිහ ආවයිස අවුරුදු 7යි. එක්තරා සිටුවරියක හා සිටුවරියක් වයසට ගිහිල්ලා මගේ හිඟා කරනවා. අන්තිමට. සියලු සම්පත්ති ලෞකික සම්පත්තියෙන් පිරිහිලා. දැන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී පෙන්නවා. ආනන්ද බලන්න අර දෙන්න. අර සිටුවරයයි එදා හිටපු සිටුදුවයි දෙන්නගේ අය මහලු බවට පත් වෙලා දෙනම හිඟා කරනවා. ওই සිටුවරයා මේ ළමා වයසේදී මම ලාභ මූලික වයසේදී පැවිදි වුණා නම් එයාට අරිහත්ත්වයට පත් වෙන්න හේතු වාසනාවක් තිබුණා. ඒ කාලේදී සිටුදුව පැවිදි වුණා නම් අනාගාමී වෙන්න හේතු වාසනාවක් තිබුණා. තරුණ වයසේදී ඇවිදලා තරුණ වයසේදී හැම වෙලෙදිනම් පැවිදි වුණා. අර සිටුවරයට අනාගාමී වෙන්න හේතුව තිබුණා. සිටුදුවට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. මැදි වයසේදී පැවිදි වුණා. එතකොට මැදි වයසේ කාලේදී පැවිදි වුණා. සිටුවරයට සකෘදාගාමී වෙන්න හේතුවක් තිබුණා. අර සිටුදුවට සෝවාන් වෙන්න හේතුවක් තිබුණා. ඒ වයස් කාල තුනම ගිහිලා දැන් වයසට ගිහිල්ලා. දැන් මේ අවස්ථා තුනම ඉක්ම ගියා. දැන් මෙතන හොඳ වැදගත් දෙයක් තියෙනවා. පුද්ගලයාගේ වයස, ඒ වගේම කාය ශක්තිය, කායික මේ දුර්වලතාවයේ හෝ කායික ප්‍රබලතාවයේ මුල් කරගෙන ධර්මයේ ඇහුවත් ඒ අද්දව තුලවත් ඒ කාලය තුළ ඒකට තිබෙන හේතු වාසනාවත් අඩු වෙලා යන බව හොඳට පැහැදිලිව පෙන්වලා තියෙනවා. දැන් මහලු වයසට ගියාට පස්සේ මේ දෙන්නටම බෑ කියලා. හැ මහලු වයසට ගිහිල්ලා ලැබුව අයත් ඉන්නවා. ඒ දෙන්නගේ තිබුණ ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය පහක් තියෙනවා. මෙන්න මේ කියන ඉන්ද්‍රිය පහේ බල දුබලතාවයන් එක එකනට එක එක ආකාරයි. සමහර කෙනෙක් ඉන්නවා ඒ ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් නම් කොච්චර අවුරුදු 80ක් ගිහිලා හිටියා. එයාටත් අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා තියෙනවා. සියල්ලන්ටම නෙමෙයි. ඒ ඉන්ද්‍රිය නානත්වය කියලා කියනවාට හේතුව. සියල්ලන්ටම සමාන ඉන්ද්‍රිය බලසාවියක් නැහැ. හැබැයි ඉන්ද්‍රිය බලසාවිය දුබල නම් එහෙම තරුණ කාලේදී කරගන්න හරියදී කරගන්න පුළුවන් හරිය මහලු වෙනකොට වැරුවා. ඉතාම ලතුරු කාලෙත් බැහැ. ඉතින් මෙතන ලොකු වෙනසක් තියෙනවා. කායික නිරෝගී භාවයේ කායික හැකියාව මානසික ප්‍රබෝධයේද මානසික අවබෝධයේද බලපාන බව හොඳට පැහැදිලිව පෙන්වා තියෙන කාරණේ. එන යම්කිසි ඥානයක් කුළු ගන්නාට ඥානය ප්‍රබෝධ කරවලා හිටන් ඒ ඵලයේ මතු කරගන්නවා. කායික දුබලතාවයේ දුර්වලතාවයේ හොඳට පැහැදිලිව පේනවා. නම් අපිට දැන් කය සුබ කය නිරෝගී බවට පත් කරන කය බලවත් බවට පත් කරන ඒ ශක්තිය අවශ්‍ය වෙනවා අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරේ ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ බලවත් කරන්න. එහෙනම් මෙතනදී පැහැදිලිම දෙයක් තියෙනවා. කයට අවශ්‍ය කරන ආහාර නියමාකාරයෙන් ඇති වුණොත් උපනිත්‍ය සම්පත්තිය තියෙන්න ඕනේ. ඒ ඵලෙ ලබා ගන්න. දැන් කායික වශයෙන් ලබන ආයුෂ, වර්ණේ, සැපයේ, බලේ, නුවණ කියන මේ පහම ප්‍රධාන උපනිත්‍ය දහම්. අන්නේ උපනිත්‍ය දහම්වල ශක්තිය ඒ ආකාරයෙන් මතුවෙන්නේ. මේ කය නිරෝගී කරන්න ගන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. හිතට ආහාර තුනක් තියෙනවා. කයට ආහාර එකක් තියෙනවා. කබලින්කාර ආහාරය කියන එක කයටයි තියෙන්නේ. ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන තුන හිතටයි තියෙන්නේ. හැබැයි ස්පර්ශ ආහාරය ගත්තාම මනෝ විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියන ආහාර තුනම ලබනවා. කයට දෙන කබලින්කාර ආහාරය බලවත්. කය පෝෂණය වෙන්න දෙන ආහාරය බලවත්. දැන් කය පෝෂණය කරන්න ගන්න ආහාර කිව්වහම අපි හිතන්නේ කන බොන දේවල් කියලා ගත්තට හරියන්නේ නැහැ. කයට මොන කාලෙන් හරි අවශ්‍ය කරන ආහාර තියෙනවනම් ඒ කොයි ක්‍රමෙන් හරි කය පෝෂණය වෙන්න ගන්න ආහාර වේ. සීතල උෂ්ණ දෙකත් අධික වුණොත් වෙනස් වුණොත් ඒකත් බාධාවක් වෙනවා ඉදිරිය කරගන්න. ඒවා සමව තියෙනවා. තව යකරාග්නිය කියලා කියනවා ආහාර දිරවීමේ ශක්තිය. ඔය ආහාර දිරවීමේ ශක්තියත් බලපානවා කියලා තියෙනවා මේ භාවනා කළා මේ සමාධි වඩනකොට ආහාර දිරවීමේ ශක්තියත් බලපාන. යම් කෙරෙකුට ඒ ආහාරය ගන්නකොට දිරවන්නේ දි ශක්තිය නාටවත්. සමාධියට ඒකත් බලපාන. දැන් මේ වගේ කය නිරෝගී කරන්න ගන්න හේතුව මොනවාද? බාහිර ලෝකයෙන් ගන්න දෙයක්මයි කය නිරෝගී කරන්න ගන්න. කය ලෙඩ කරන්නත් බාහිර ලෝකයෙන් ගන්න ඒවා ගන්න පුළුවන්. ඒ ලොකු වෙනසක් තියෙනවා. අවිඥාලාවී එක්තරා විසුණු වහන්සේ නම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා උන්වහන්සේ තව ගෝලියෙකුත් එක්කලා. කොලේ කියන්නේ දිහි ගෝලේ. ඒ කියන්නේ උපාසක මහත්තයෙකුත් එක්කලා, උපාසක මහත්තයෙක් නෙවෙයි කවුරු හරි එකෙක් එක්කලා ගියා. පත්පිලේට් කරන් එකෙක් එක්කලා ගමන. උන්වහන්සේගේ ඉරිදි බල දැකලා මිනිස්සු පැහැදිලා. ඉතින් උන්වහන්සේ නිහඬව යන හින්දා පිටිපස්සේ යන ගෝලයාගෙන් අහනවා මොනවද උන්වහන්සේ වැඩිපුරම ආසා කරන්නේ? වැඩිපුරම අවශ්‍යනේ මොනවද උන්වහන්සේ? උන්වහන්සේට අවශ්‍ය යන්නේ ගෝලයාට අවශ්‍යලා තිබුණා හොඳ රාමුට්ටිය. එයාට ඕන කවදේ මේක. හොඳ වෙලා මිනිස්සු වෙලාවට අහන දැන් මට කියන්නත් උත්තරේ තියෙනවා. කණ්ඩ කරලා කිව්ව වතුරේම මිශ්‍ර ඇති හොඳට ගයිජ රා තියෙනවා නම් හොඳයි. ආගෙන ඉතින් ගමන ගිහිලා වඩින්න ආපහු ආවුරුත් එක එන්න. අපි හදලා තියන්නම් කියලා. අය මත්යන් තහන කරපු නීතියක් ඒ කාලේ මිනිස්සුන් හන්දලා පනවලා තිබුණේ නැහැ. එනකොට මොකද කරන්නේ? ගස් වලින් වාගෙන ඇදලා හොඳට පැයෙන් රාමුට්ටිය ගෙනත් තියාගෙන මිනිස්සු බලා ඉන්නවා හාමුදුරුවෝයි මේ මිනිස්සයයි එන්නේ. දෙන්නටම පූජා කරන දෙන්නම ගත්තා. හාමුදුරුවෝ ගත්තරයක් ගත්තා. හතර කොලකින් වීලා වේරන් ජේතවනාරාමයේ දෙනකොට අර ඉරිදිපල් වෙච්ච හාමුදුරුවෝ හතර ගාතෙන් එන්නේ. එන්න බැහැ. මෙරි වෙලා. ජේතනාරාම ගාවන් හැදගෙන වැටුණා. බිම හැදගෙන වැටලා ඉන්න ආයි නිච්ච නැතුව. මේ වර්ග විශ්වනාතරන්න ආවුදගෙන ගාවීලා. මත් වෙලා වැහැලා ඉන්නවා. එහෙනම් මෙතෙන් දෙකේ ඉන්න කිව්වා. බුදුරණහතේ ගෙනාට පස්සේ බුදුරණහතේ දිහාට කකුල් දෙක දාගෙන උඩු බැරි අතර හැදගෙන වැටුණා. නිච්ච නැතුව ඉන්න. සිවුර හදාගෙන දන්නේත් නෑ. ඉන්නේ කොහෙද දන්නේ නෑ මොනවට ඉන්නේ. බුදුරණහතේ දරන වරන්න මත්පැන් වල තියෙන විපාකෙ හැටි මේ අවිඥා ලාභී ශක්තිය ඇති විච විශ්වගේ දැන් තත්ත්වය බලන්න. දැන් අවිඥාවලිය මනස හා සම්බන්ධ. හැබැයි රා කය හා සම්බන්ධ. කයට දෙන රා නිසා අවිඥාවලියට මොකද වෙන්නේ? මේ කයට දෙන දේ තුලින් දෙන ආහාරයේ මොනවා හරි තුලින් ඒවැ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මනස කොච්චර බලපානවද? මෙන්න මෙහෙම බලග්‍රහණයක් ඇති කරනවා මේ ලෝකේ තියෙන දේවල් වලට. දැන් අපිට කියනවා මෙහෙම දෙයක්. ඔය සමහර අසනීප වලට වෛද්‍යවරු නියමහතුරු නියම කරනවා. උදේට හීමුදු පිළි බාගන්න තෙදමනේ තියෙන පින්න වැඩිච්ච හීමුදු පිළි. බාගගෙන ගමන් කරා. ඒක කායේ රෝග නිවාරණ ශක්තියක් ලබා දෙනවා කියන්නේ. ගස් වල තියෙන විශේෂත්. අසනීපයක් හැදුනහම බෝ වෙන අසනීපයක් එහෙම වෙනවා කොහොම කොළ ටිකක් ඉල්ලන. කොහොම බත ටිකක්. ඒවගේ දිනා එක එක වාරු. මේ තරග ඉලන බෝ වෙන රෝග හැදෙන කාලෙට ළමින්ගේ යටි පෙරුම් කායම් පොඩක් තියෙන නම් පිටිපටිය කියලා බඳිනවා. කන්න දුන්නේ නැතුවට ඇකට ආශිකතව තියෙනවා යමක් යම. ඒකේ දර රෝග වළක්වන්න හේතු වෙන ඖෂධීය ශක්තිය අදලා ගන්න. මෙන්න මේ වගේ කය ප්‍රබෝධ කරන්න ඕනේ මනස ප්‍රබෝධ වෙන්න. ඒ කය ප්‍රබෝධ කිරීමට අවශ්‍ය බාහිරදී කයට අවශ්‍ය බාහිරදී වශයෙන් බෝධිඥානසියගේ ශක්ති විශේෂයක් විහිදෙනවා ගස්වලින් කිරණක් විහිදෙනවා. ඒතර ශක්ති විශේෂයක් විහිදෙන. මෙන්න මේ විහිදෙන ශක්ති විශේෂය තමයි ඇදලාගන්නේ අර නිරෝගීතාවයන්ට සහ රෝගීතාවයන්ට දෙකටම බලපාන. දැන් සමහර ගස් තියෙනවා අමනුෂ්‍ය අධිග්‍රහිත ගස්. දැන් ගොරකකට ඇටි යනකොට අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා එහෙම කතාවක් අපි පැරණි කාලේ තියෙනවා. ඒ වගේ ඉන්නේ දැන්. අඹ ගස් එක හොඳයි. අඹ ගස් එක සේවනස් හොඳයි. ඒවැත් තියෙනවා එක එක දේවතාවන්ට අයිති ගස් හැටි රෙවෙන් කළා තියෙනවා. ඒ දේවාකර්ෂණ ඒ ගස් වලටත් වැඩිනවා. ඒ වගේ සමහර ගස් වලට යක්ෂ ප්‍රේත කොට්ටාස වල ආකර්ෂණය වැඩිනවා. එතන ගස් වලින් විහිදෙන කිරණ නිසා ඒ සත්ත්වයින්ට ඒ විදිහේ ශක්ති විහිද විහිදෙන බව හොඳට පැහැදිලිව පේන දෙයක්. මෙන්න මේ වගේ අවබෝධය ලබා ගැනීමට මානසික ස්නායු පද්ධති ප්‍රබෝධ කරන්නේ අවශ්‍ය කරන ශක්ති විශේෂ විහිදුවන උත්සයක් තමයි ජයසිරි මහා බෝධීන් වහන්සේ කියලා පාරමිතා වලින් පහළ වෙන්නේ. ඒක අනික් ගස් වාගේ පහළ වෙන එකක් නෙමෙයි. ජයසිරි මහා බෝධීන් වහන්සේ පහළ වුණේ තවත් ගහකින් 60ක් අයින් රෝපණය වෙලා නෙමෙයි. ස්වයංජාතව ගස් පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ලෝකේ ආරම්භයේ ගස් පහළන්නේ තේ ස්වයංජාත ක්‍රමයේ. ගහක වීජයක් එහෙම මේ ලෝකේ ආරම්භ වෙනකොට කොහෙවත් තිබුණේ නැහැ. බාහිර ලෝකයේ තියෙන රසායනික සංගීතුන්ගේ ක්‍රියාදාමයන්ගේ පරිවර්තනයකින් හටගත්ත ඒ ක්‍රියාපාලය වශයෙන් තමයි ඒ ගස් වලංගල මූලික ගස් පහළ වුනේ. ලෝක ආරම්භයේ. ඒ වගේ කියන ස්වයංජාතව පහළ වෙනවා කියන්නේ. යම් මේ ජයති මහ බෝධීන් වහන්සේ පහළ වෙන්නේ ලෞත්‍රා බුද්ධත්වයට මුල් කරගත පාරමිතා බලයෙන් ඒ සඳහාම අවශ්‍ය උත්සයක්. ඒක විශේෂ උත්සයක්. එහෙනම් ඒ උත්සය පහළ වෙන්නේ අර කියන ස්වයංජාත පාරමිතා බලයෙන්. ඒ පහළ වුණාම මේ උරුසියේ තියෙන විශේෂ කිරණ. අන්නේ කිරණ තමයි මේ බෝධිනාථයේ විහිදෙන්නේ. පාරමිතා පුදුර්ණේ කිරීමේදී Tamanta තනියෙන් බුදු වෙන විතරක් නෙමෙයි පාරමිතා බෙදුවේ. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මොජේ පරි තින්නෝහං තාරේස්සාමි සංසාරෝගෝ මහබ්බය කියන මේ බෝධිසත්ව අදිස්ථානයක් තියෙනවා. මම බුදු වෙනවා. අනික් අයටත් අවබෝධය ලබා දෙනවා. එයාගේ මම මිදෙනවා. සසර දුකෙන් මිදෙනවා. අනික් අයත් මුදවනවා. මම මේ සසර සයුරෙන් එතර වෙනවා. අනික් අයත් එතර කරවනවා. මේ සංසාරයේ මහා භයානකයි කියලා මෙන්න මේ අරිච්ඡානේ මුල් කරගෙන තමයි පාරමිතා පිළිගන්නේ. මේ සමාජීය විමුක්තිය සඳහා පමණක් නෙමෙයි. බොහෝ අප්‍රමාණ ලෝක සත්ත්වයන්ගේ විමුක්තිය සඳහා කැප කරපු මේ බෝධිසත්ව ජීවිතය තුළින් වඩෝ පාරමිතා වලින් තමයි. ලෝතර බුදු විලා අන්‍යයන්ට සේවය කරන්න අවශ්‍ය කරන පසුතලය ඇදී. ලෝතරා බුද්ධත්වයට පත් වෙන පාරමිතා පුරලා ලබාගත ඇසකන දිවනාසය ශාරීරිය මන කියන මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය තිබුණාට වඳි. ඒකට අවශ්‍ය වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිරින් දෙන්නා විදිහේ තවස්ය. ඒක ගන්න වෙන්නේ බාහිර ලෝක. අනුකූල දේ ලෝකෙ නිපදෙන්නේ නැත්නම් මේ සම්බන්ධ වෙලා ඉතින් අර ඵලෙ ලබන්න සර්වඥ සාඥාන්නේ ඵලෙ මතු කරන්නද බැහැ. සර්වඥ සාඥාන්නේ මානසික ඵලෙ මතු කරන්නද. ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේවා එකිනෙකට ගැළපෙන්නේ සම්බන්ධ වෙන්නේ. ওই සම්බන්ධය වෙනස් වුණොත් එහෙම චක්කුංච පටිච්ච රූපේච උපදේ චක්කු විඥාන කියන චක්කු විඥානේ පහළ එන්නේ විදිහක් නෑ රූපේ නැති. සෝතංච පටිච්ච සද්දේච උපදේදී සෝත විඥානං කියන්නේ සෝත විඥානේ පහළ එන්නේ විදිහක් නෑ සද්දේ. දැන් මූලික චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ ටික හටගන්නේ විපාක වශයෙන්. ඒකට කියන ඉස්සෙල්ලාම හටගන්නේ කියලා විපාක හිත. ඒ විපාක හිත ඉෂ්ට ප්‍රිය එකක් වෙන්න නම් ඇහැට ගෝචර වෙන රූපේ ඉෂ්ට ප්‍රිය රූපයක් වෙන්න ඕනේ. අනිත් අප්‍රිය රූපයක් නම් ඒකෙන් හම්බෙන්නේ අකුසල විඥානය. පාප විඥානය. පාප විපාක විඥානය. පුණ්‍ය විපාක විඥානය පහළ වෙන්න ඉෂ්ට ප්‍රිය දෙයක් අරමුණු වෙන්න ඕනේ. ඒ වගේම අනිත් අප්‍රිය ශබ්ද තියෙනවා. පාප විපාක වශයෙන් ඒකේ. ඉෂ්ට ප්‍රිය ශබ්ද තියෙනවා. පුණ්‍ය විපාක වශයෙන් ඒකේ. එයාගේ පහළ වෙච්ච හිත පුණ්‍ය චිත්තයක් නะ විපාක චිත්තේ. ඊට විශාල අනුබලයක් දෙනවා. ඊට අනුකූලව ඉදිරි ටික ගොඩනගා ගන්න. නෑ විපාකේ නිසා යවන් සිල් පහළ කිරීමේදී යහපත් ආකාරයෙන් හරව ගන්න. ඒක බොහොම අනුබලයක් දෙනවා. පුණ්‍ය විපාකයක් නම් පහළ වුණේ. පහළ වෙච්ච විපාකෙ හිතම ප්‍රසාදසහිතයි. ඒ ප්‍රසාද චිත්තේ විපාක චිත්තේ නිසා හටගන්නා වූ ඊළඟ යවන් පහළ වෙනකොට මේ ගුණාගෙන් සංඛාර යහපත් පැත්තට විශාල ආධාරක. මෙන්න මේ වගේ සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතකින් විපාක හිතකින් යකිලි මූලික හිත ආරම්භ වෙනවනේ. ඒ හිත ආරම්භ වෙනකොට මනසට යහපත් ධර්ම ඝට්ටණය වෙන්න ඕන. ඇසට මනවරණ රූප, කනවට මනවරණ ශබ්ද, දිවට මනවරණ ලබ, නාසයට මනවරණ ගන්ධ, කයට මනවරණ ස්පර්ශ, හිතට මනවරණ ධර්ම කියන්නේ මේව අරමුණු වෙන්න ඕන. එහෙනම් මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ, මනවරණ ධර්ම කියන්නේ එක පුණ්‍ය විපාක. ඒ වගේම බලවත් නම් මහා කුසල විපාක. අන ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න නම් සෝමනස සහගත ඥාන සම්පූර්ණ උත්කෘෂ්ඨ හිතක් හටගන්න ඕන. ඉහළම හිත. ඒ හිත හටගන්න නම් ඒකට හේතුකාරක වන පාරමිතා පුරවපු බලේ ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් ඒකට අවශ්‍ය කරන පසුතලයේ ඒ බලශක්තියෙන් ගොඩනගලා තියෙන්න ඕන. ගොඩනැගුණේ නැත්නම් අරමුණු කරන්න එකක් නැහැ. අරමුණු කරන්න පුරේ ජාතේවත් මුලින් පහළ වීම වශයෙන් ඇහැ රූපයේ කන ශබ්දයේ ආදී මුලින් පහළ වෙලා තියෙනවා අනුකූලව. එහෙනම් එහි ගැටෙන්නේ වීමෙන් තමයි. අවශ්‍ය කරන අර මහා දොසල් සිත් පහළ වෙන්න. අවශ්‍ය මහා විපාක හිත පහළ වෙන්න. අන්න විපාක හිත පහළ වුණාට පස්සේ තමයි විපාකව කම්ම සම්භව වෙන්නේ. ඒකෙන් නැවත කර්මයක් පහළ කරන්නේ. එහෙනම් මහා විපාක හිතකින් ඉපදුන කෙනෙකුට මහා විපාකිත ගොඩ නැගිච්ච කෙනෙකුට තමයි. අන්නේ මහා විපාකිතර ගෝචර වෙන ධර්ම අවබෝධයෙන් තමයි. අනාගත හැඩතලයේ සංකාර වශයෙන් ගොඩ නගන්නේ. දූෂ්‍ය හිතක් නම් පහළ වුණි. ඒ දූෂ්‍ය විපාක හිතේ අනාගත හැඩතලය ගොඩ නගා ගන්න පුළුවන් කමක් නැහැ. ඒක වද දෙන්න පටන් ගන්න. දැන් කර්ම විපාකයක් වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ හිතකින් උපන්නන යම් කිරිසණේ උපදින ඒ හිතකින්. හතර පාගත හතුම උපදින්නේ ඒකි. ඒ හිත තමයි ඒ සත්වයේ විපාක වශයෙන් ඉන්නේ. වෙන හිතක් එන්නේ. හැබැයි ඔය ආපු වෙලාවෙදි ඒ හිතේ දක්ෂතාවයක් නැති දුබල නිසා යාට හිතලා පින් කරගන්න ශක්තියක් නැහැ. උපක්‍රමශීලී ශක්තියක් නැහැ. අන්න අර අකුසල විපාක හිතේ තියෙන අනිෂ්ඨතාවය හැදී. එවගේ කුසල විපාකයක් පළ දෙනකොට ඇහැ කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයට අතුලට කුසල විපාකයක්වත් අකුසල විපාකයක්වත් එන්න බෑ. ඒකට ගෝචර වෙන්න ඕනේ බාහිරින්. එහෙනම් බාහිර ඉෂ්ඨ ප්‍රියන්දමින් හැදිලා තිබුණොත් ඒවා ඉෂ්ඨ ප්‍රිය සහගතව හටගත්ත අසකන දිවනාදී ශරීරයේ ගෝචර වෙනකොට අර මහා විපාක හිදි හට ගැනීමට හේතු වෙනවා. අන්නේ මහා විපාක හිදකින් හටගත්ත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත මහා විපාක හිතක් ක්‍රියාත්මක වෙච්ච වෙලාවක තමයි ධර්මාභෝධය කරන්න හේතු වෙන තීක්ෂණ ප්‍රඥාව නැගීමට හේතු වෙන මූල ධර්මයේ හටගන්නේ. එනේ අන්නේ හිත ගොඩනගන්න අවශ්‍ය පරිසරය ගොඩනගන්න බොහෝ ඈත කාලිනම් කරගත්ත කර්මයන්ගේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. කර්මයක් කරපුවාම ඒක ඊළඟ ශක්තිය අවස්ථාව ධර්ම අවස්ථාව. ඒ ධර්ම අවස්ථාව ක්‍රියාත්මක වෙලා එක තැනක ඇහැ නිපදවනවා, එක තැනක රූපේ නිපදවනවා. අනුකූලව. මමගේ තැන කන නිපදවනවා, මගේ කියන පරිසරේ ශබ්දේ නිපදවනවා. මම කියන තැන නාසයේ නිපදවනවා, මගේ කියන ප්‍රදේශයේ ගන්ධේ නිපදවනවා. මම කියන දෙන්න රසේ නිපදවන දිව නිපදවන ඒකට රසේ නිපදවන වගේ කියන දෙන්න මම කියන දෙන්න කය නිපදවන වගේ කියන දෙන්න පහස නිපදවන මගේ මම කියන දෙන්න මන නිපදවන මගේ කියන දෙන්න ධර්ම නිපදවන එයා මුලින් නිපදවිලා ක්‍රියාත්මක වෙනවා ධර්ම අවස්ථාවේ කියන්නේ අනේ නිපදවිලා ඒකට ගැටෙන්නේ වෙනකොට කරපු හොඳ හෝ නරක දිගේ ආරම්භන අවස්ථාවේ ඇහැට රූප ආරම්භු වෙනවා කන්ද ශබ්ද ආරම්භු වෙනවා විපාකයෙන් හටගත් එකේ මුලින් හටගත් විපාකයේ ඊළඟ අවස්ථාව. අනේ ආරමුණු වෙනකොට හටගන්නේ විඥානයක් හටගන්නවා නම් ඒක විපාක අවස්ථාව. අනේ විපාක චිත්තයක් හටගන්න ක්‍රියාත්මක වෙන හැටි කරපු කර්මයක්. දැන් අනන්ත සංසාරයේ පාරමිතා පිරුවේ තමන් බුදු වෙන්නත් ලෝකයට අවබෝධය ලබා දෙන්නත් අවශ්‍ය කරන පසුඵලය හදන්න. මේ මහා කුසල සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රිත උත්කෘෂ්ඨ මහා විපාක කුසල හිතින් ඒකට අවශ්‍ය පරිසරයේ ගොඩනගලා විපාකීත පහල කරගුණා තමයි අන්නේ විපාකීත තමයි ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන්නේ. ඒ විපාකෙ හිතේ ඉඳලා ගොඩනගෙන යථාර්ථය තුයි. එහෙමයි ලෝතුරා බුද්ධත්වයේ ලැබෙන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩේ කරන්නේ ඉවර කරගන්න මට්ටමේ ඒ මට්ටමට සීමා කරපු ශක්තියක් නෙමෙයි නිපදෙන්නේ. යම් ධර්මයක් ලෝකයට පහල කරාට පස්සේ ඒ ධර්මයේ බොහෝ කාලය තුළු මේ ලෝක සත්‍යයේ හිතසුව පිළිබඳ ප්‍රියාත්මක වෙලා යම් සත්‍යයකට මිදෙන්න ගැලවෙන්න ඉඩ තියෙනවා නම් ඒ තාකල් ප්‍රියාත්මක වෙලා ඒ කාර්යය ඉෂ්ට කරත්තා කියනවා අදිෂ්ඨානය පුරින් තමයි අර ශක්තිය නිපදෙන්නේ. එහෙනම් ඒ ශක්තිය නිපදිත කරපු බාහිර පරිසරේ කොයිම වෙලාවකවත් කල් තියා විනාශ වෙන්න බෑ. අභ්‍යන්තර පරිසරේ විනාශ වුණා කියවන ධාතුන් වහන්සේ ලැබුණානේ ඉවරුණේ නෑ. අභ්‍යන්තර පරිසරයේ ධාතුන් වහන්සේ රැඳි වෙනවා. බාහිර දිවිජ පරිසරයේ බෝධිනාහසේ දෙනවා. අනේ බෝධිනාහසේ තමයි පාරමිතා වලේ මූලික ස්ථාන. ඒ ශක්තිය ලබා දෙන මූලික ස්ථානේ එතන. නේ පාරමිතා බලයේ ශක්තියෙන් ලෝක සාන්තිය සඳහාම වෙන් කරපු මානසිකත්වයකින් ගොඩනගපු විපාක ශක්තියක් වශයෙන් පහළ වෙච්ච ඒකට ඒ විපාකෙ දීමෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේ ඒ සඳහා පහළ වෙච්ච කම්පියුටරයක් වගේ අවශ්‍ය ශක්ති විහිදෙන කම්පියුටරයක් අද කාලේ හිටියද කියනවා. දීලා තියෙන දත්තයට අනුව ක්‍රියාත්මක වෙනවා ඒ කාලේ අවසන් වෙනවා. මේක තමයි ලෝක කම්පියුටරය. අද වචනේ කියනවනම් කියන දේ මේක. ඔය ලෝක කම්පියුටරයට කවුරු දත්තයන් අනුව තමයි ඒ කාලේ සීමාවනුව තමයි ඒව ක්‍රියාත්මක වෙන්නේ. ඉන් ඉන්න බෝධින්නහන්සේ තවමත් පවතිනවා. අවුරුදු 5000ක් යන කාලේ සාධනේ පවතිනවා නම් ඒ තාක්කල් බෝධින්නහන්සේ පවතින්න ඕනේ. අනික සියලුම වෘක්ෂවල තියෙන ස්වභාවයේ ඉක්මවාගිය විහේ සත්‍ය බෝධින්නහන්සේට තියෙනවා. ජයත්‍රි මහ බෝධින්නහන්සේගේ පටක නවීකරණය වෙනවා. පටක මැරෙන්නේ. හැදිලා තියෙන පටක නවීකරණය වෙවි තවම ඒ ගානම පවතිනවා මිස නව පටක විහි කරලා හිටන් ප්‍රමාණික නෝ යන්නේ. හැබැයි මුළු ලෝකෙම තියෙන එකම වෘක්ෂ රාජය අවතරයි. උද්ධිර විද්‍යාඥයෝ විසින් මොන ලෝකෙම පරීක්ෂණ කළා. මේ මුළු ලෝකෙම කිසිම ගහක් පටක නවීකරණය වෙන්නේ එකම ගහක් හොයන්න නැහැ. එකම එක ගහ තියෙනවා ලංකාවේ තියෙන ජයසිරි මහ බෝධිනා. අතරයි තියෙන්නේ. ඒක මුළු ලෝකෙම පුදුමයි එක. පුදුමයි. පළවෙනි බුදුම වෙන්න පුළුවන් යථාර්ථයෙන් බැලුවොත් මෙච්චර ලෝකේ හටගන්න එකම ගහකටවත් වඩා වෙනස් වෙන්නේ ඇයි මේ බෝධින්හතක වෙනස? දැන් අවුරුදු 1000කට ඉස්සෙල්ලා බෝධින් මහත්තයා දිහා බලලා මිම්බ මැල්ලලා තිබ්බා. බෝධින් මහත්තයගේ කඳි ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියේ. අද මිම්බ මැන්නා නම් ඒකේ ඒ තෙච්චරයි. දැන් පුදුම සිද්ධියක්. කිසිම වෘක්ෂයක ওই තත්ත්වේ නෑ. අවුරුද්දෙන් අවුරුද්ද අවුරුද්දෙන් අවුරුද්ද මිම්බ මැන්නා නම් එහෙම ඒකේ නික පොඩ්ඩක් හරි ලොකුයි. හැබැයි යටි මේ මහා බෝධින් මහත්තයගේ මිම්බ මැන්නා අමුතු જાතිව ගන්න බෑ. එතන මොකද්ද මේ ජයතිගේ මහා බෝධිනාථගේ වෙනස? අර කියපු මූල ධර්මයට අනුව දැන් වෙනසක් පේන්නේ නැත් අමුතක් තියෙනවා. පටක නවීකරණයේ වෙන්නේ එක වෘක්ෂයකට විශේෂ වෙන්නා. මුළු ලෝකෙ තියෙන සියලුම වෘක්ෂවලට ඒක නොවෙන්නා. ඒ හේතුව බලනකොට පැහැදිලිව පේන්නේ නැත් ජයතිගේ මහා බෝධිනාථගේ සාමාන්‍ය උද්ඝහක් නෙමෙයි කියන්නේ. හොඳට පැහැදිලි. එතන ජයසිරි මහ බෝධින් වහන්සේ එහෙම වෙන්නේ ඇයි? අනික් ගස් හට ගන්න සම්ප්‍රදායට අනුව නම් හටගත්තේ. අනිකා වාගේ වෙන්නේ බෑ. අසම පුද්ගලයන්ගේ කයට වඩා අසම පුද්ගලයන්ගේ කයට සමානත්වයක් දෙන බුදුරජාණන් වහන්සේගේ දේහය. බුදුරජාණන් වහන්සේගේ දේහයේ යම් ආකාරයක්ද ඒ සමාන පුද්ගලියක ලෝකේ නෑ. සමාන වෙන වෙනස් ආකාරයෙන් සමාන පුද්ගලිය ලෝකේ ඉන්න පුළුවන්. හැබැයි ලෝතුරා බුදු වෙන උත්තරමයන් වහන්සේ නමගේ පස්චිම අධ්‍යායයේ උපදින ශාරීරියේ ස්වභාවයක් ඇද්ද? ඒක අසම වූ බුදුරයන් වහන්සේලාගේම ඉබඳුම කාලයක බුදුරයෙක්ගේ කයට සමාන නිසා. ඒ කායික ස්වභාවයේ මේ ලෝකේ කිසිම සත්‍යයකට සමාන නෑ. ඒක විදේහත්වයක් තියෙනවා. එහෙනම් ඒ සඳහාම හටගත්ත බාහිර ලොකුම ආයතනවල ලෝතුරා බුද්ධත්වයට පස්සේ ආයතනවල යසිරි මහ බෝධින් වහන්සේ අසම සමානයි. පුරුෂයන් අතර අසම සමානයි. ඔප්පු වෙලා ඉවරයි. ඕ සමයක තව ඒ જાතියෙම එකක් තව තැනක තියෙනවා කියලා කිසි කෙනෙකුට පෙන්නන්න තුන් ලෝකේ අපි දැක්කේ නෑ. මේ මනුස්ස ලෝකේ තියෙන ගස් වලන් අතර නෑ. අනිකවා ගැන නෑ කියන එක මුලින් කියන්න දෙයක් නෑ. දැකඩේ තුලින් අපි මේ බහිනවා නම් නිගමනයේද. ඒ සමාන උත්සයක් මුළු ලෝකෙම නෑ. එහෙනම් ජයතිරි මහ බෝධින් වහන්සේ විශේෂයි කියලා පෙන්නන්න හේතු නැද්ද? අන්න පාරමිතා වලින් හටගත්ත බෝධින් වහන්සේ පිළිබඳ භෞතික විශේෂත්වයක් පෙන්වන්න අද පුළුවන්. භෞතිකම වශයෙන් උසම සමවා පෙන්වන්නේ අදත් සාක්ෂි තියෙනවා. ඒ පේන හරිය. 100ට එකක් පේනවා නම් 100ට 99ක් පේන්නේ නැති හරිය. නොපෙන හරිය මහා ඥාණයට ගෝචර වෙන්න පුළුවන්. ලෝතර බුදු පියාණන් වහන්සේට සියලු ආකාරයෙන් ගෝචරයි. අනික් කාට ගෝචර නැහැ. ආනන්ද හැමදෙරණට ගෝචර නැති නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ ආනන්ද සියලු සමාධි සමාධියේ ජයතිරි මහ බෝධි වහන්සේ ළඟ නිසා තව දෙනක් නැහැ කියන්නේ. එහෙනම් එතෙන්ට ගියේ බුදු පියාණන් වහන්සේ. අපේ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කුසතන අටමිටක් අරගෙන ඉලා උතුරු පැත්තෙන් දාන්න හදනකොට එතන කරගෙනවා. බබරේවායි කරගෙනවා. දකුණු පැත්තට බලනකොට ඒ පැත්තේ කරගෙනවා බබරේවා. බටහිර පැත්ත බැලුවා ඒ පැත්තක් කරගෙන අතුරු දිහා බැලුවා ඔක්කොම කරගෙනවා. එක තැනක් තියෙනවා කරගෙන ඉතින්. බොහොම ඉස්සලයි. එතන තමයි තැන කියලා එතෙන්ට තමයි ඒ තමයි නැගෙනහිර දිහාව බලාගෙන බෝධි මූලයේ තියෙන පැත්ත. අන්න ලෝතර බුද්ධත්වයට පත් වෙන බෝධින් වහන්සේ ළඟ වටේවත් තිබුණේ නැහැ. එච්චර ළඟ වෙලා අන්තිල බලනකොට බෝධින් වහන්සේ ළඟ තියෙන එක දැන ලෝතර බුදුගේ. අන්න වජ්‍රාසනයේ පිහිටපු දැන. වජ්‍ර කියන්නේ මොන විදියකවත් වජ්‍රය කියන්නේ තදම දේ. තව දෙයකින් කපන්න බෑ වජ්‍රය. වජ්‍රය කපනනම් වජ්‍රයකින්ම. දියමන්තියේ කපනනම් දියමන්තියකින්ම. දියමන්තිය කපන තවත් අනික් මැණිකකින් උත් බෑ. තවදී කිනුත් ඒක තමයි දියමන්තියක් නේද අන්න ඒ බඳු ඒ දේ කපනවා නම් ඒකෙම මිසක් වෙණෙහිකින් බැරුවා වගේ කිසිම මාර බලවේගයකට පරාජය කරන්න බැරි වජ්‍රයේකවත් වජ්‍රයේ වැනි ස්ථානයක් පිළිදෙනවා අන්න ඒ බන්තෙන පෙන්න ආසෙන්ද වජ්‍රාසනය කියලා මොනම විදියකින්ම මොන මාර බලවේගයකට ඒ ස්ථානය වෙනස් කරන්න බැහැ අන්න පාරමිතා බලයේ ප්‍රගුණ විලා ආපු හැටි පාරමිතා බලයේ පහළ වෙච්ච තැනේ හැටි ඒක අහම්මේ පහළ වෙච්ච එකක්ව කවුරු අහදා දුන්නේ එකක් නෙමෙයි. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් ක්‍රියාත්මක වෙච්ච ලෝක ධාතුවේ ක්‍රියාත්මක වෙච්ච එකම ස්ථානයි. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්න හොඳට පැහැදිලිව වෙන්නේ. දැනලද පින්පව්වණු, පුද්ගලයා විසින් ගොඩනගන ලද්දාව ශක්තියන් මේ විශ්වයේ ඒ ඒ ක්‍රියාකාරීත්වයන් හටගන්න ආකාරය පැහැදිලිව වෙන්නේ. දැන් කර්ම ශක්තිය බලපන්නේ කායට විතරද? බාහිර ලෝකයි ඇයි නැත්? මෙන්න මේ නිසා තමයි කියන්නේ ඒ සඳහා සකස් වුණා වූ බෝධීන් වහන්සේ ඒ උරුමතාවයේ තියෙනවා. දැන් අපි ලේ උරුමය කියලා එකක් කතා කරනවා. අත්ත මුත්ත නත්ත පනත්ත කිත්තා කිරිකිත්තා කිරිකෑම් උත්ත කියලා ආත්මතු පරම්පරාවක අවංකවම ආවනම් එහෙම එයාගේ දරුවා එයාගේ දරුවා එයාගේ දරුවා කියලා. කිරිකෑම් උත්තගේ ලේ අරගෙන බැලුවොත් එහෙම ලේ උරුමතාවය කියන්න පුළුවන් අද ඉන්නේ මුළු පුරාවේ. ආත්මතු පරම්පරාවක මෙහාට බැලුවත් බලපං ආත්මතු පරම්පරාවේ හත් වෙනියට පල්ලේ හැරෙන්න ලැබුණා. ඒකේ තියෙන අර උරුමතාවය. මෙන්න මෙහෙම හිමිකමක් තියෙනවා. නේද? බෝධීන් වහන්සේගෙන් අෂ්ටඵල රූප බෝධි, දෙතිස්ඵල රූප බෝධි ආදී වශයෙන් හටගත්තා කියනවා. තැනින් තැන විහිදෙන්න විහිදිල යන අවශ්‍යය බෝධීන් වහන්සේගෙන්. ඒවා 40 පොළොව රෝපණය වුණා කියලා කියනවා. 40 පොළොව තිබුණා. එහෙනම් ඊට පස්සේ අපි දැන් ආයි අලුතෙන් පූජනීය ස්ථානයක් හදනකොට අපි යංක බෝධියක් වහන්න කැලේ කියලා කැලේ දින කවුරු බෝරු ගියාගෙන හිටවනවා. නැත්නම් ගැලපෙන ප්‍රසිද්ධ පන්සලකට ගිහිල්ලා අර තියෙන බෝධියකින් අංකුරියක් හැදුවා ඕපනය කරපු එකක් ගෙනත් හිටවනවා. ආරන්තිය ඒවා තියෙනවා කැලේ දින බෝධියක් ගෙනහලා ඉතින් හිටවගෙන මේ පන්සලක් හදලා විදියේ පූජනීය ස්ථානෙ හිටවුවා කියලා. හැම බෝධියක්ම ජයසිරි මහා බෝධින් වහන්සේගේ අංකුරයෙන් හෝ මොනවා හෝ සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අර ආත්මතු පරිපූර්ණේ නෑ සම්බන්ධකම ලැබුරුමේ වාගේ. ජයසිරි මහා බෝධින් වහන්සේ හා තුජ සම්බන්ධතාවයේ ප්‍රමාණිකුලව ගමන් කරන අනිත් බෝධින් වහන්සේලා. දැන් මේ බෝධින් වහන්සේලාට ශක්තිය දෙන්නේ කොහෙන්ද? අර ප්‍රධාන බෝධින් වහන්සේගෙන්. සමානත්වයට සමානත්වයේ ඇදලා එන ගතියක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා ගතියට සමාන ගතිය සම්බන්ධයි කියලා. ගතියට ගතිය ඇදෙනවා. මේක බුදු පියාණන් වහන්සේ එදා දේශනා කරපු ධර්මයේ තුල හොඳට පැහැදිලිව අදක් කිය දේශනාවේ තියෙනවා. ලෝක සත්‍යය ගතියට ගතිය සම්බන්ධ වෙනවා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙනවා. මේක ලෝක ස්වභාවයක් තියෙනවා කියලා දේශනා කරනවා. මේ ලෝකේ හැම දෙයක්ම හට ගන්නවා නම් අනුකූල දෙයට අනුකූල දෙය ලඟ වෙලා එක් වෙලා තමයි හටගන්නේ. ද්‍රව්‍ය වස්තු හටගත්තත් හටගන්නේ එහෙමයි. සමානදී සමානදීට ආකර්ෂණය. ඒවා ශක්තිය සම ලෝභ ශක්තිය සම විෂ ශක්තිය සම ක්‍රියාත්මක වෙන උටා. සමානත්වයේ සමානත්වයේ එක ළඟ ලඟ වෙලා ක්‍රියාත්මක වෙලා තමයි පිහිටන්නේ. ඒක තමයි ස්වභාවය. අජීවී වස්තුලත් ඒ ස්වභාවයේ තියෙන. දැන් ගංගාවක් ගලනවා. වතුර වැහලා ගියාට පස්සේ බැලුවාම අපිට අහු වෙනවා වැලි කන්දක් පිල්ලා තියෙනවා. පැත්තක. දැන් මේ වැලි කන්ද නැගට ගිහලා අපි බැලුවොත් අපි බලනවා කොහොමද වැලි ටික පිහිටලා තියෙන්නේ. කළු හීන් වැල්ල වෙනම කතාවක්. ඒ කළු හීන් වැලි ඒක ඇයි? ඊළඟ මට්ටමේ මේ සුදු වැල්ල ඊළඟ කතාව. බොරුළු කැර බොරුළු කතාව. පිහිටලා තියෙන්නේ කවුරුවත් පිහිටෙන්නේ නැතුව. සමානත්වයට අනුකූල දේවල් සමානත්වයට ලං වෙලා එක සැරට එනොත් ප්‍රමාණිකුලව පිහිටෙනවා. මෙන්න මේ වගේ තමයි මේ රටාව. ගහකට බෝර දැම්මා. ඒ ගහට ඇදලා ගන්නවා ඒ ගහ තමයි ඒවා. සියලු ගහ පොළවේ තියෙන සියලු පොර හැම ගහටම සමානව අදින්නේ. අපි සත්‍ය මාර්ගය කියලා කරන්නේ toy හේතුවට. දැන් බටු හිටෙව්වා නම් බටු හිටවල ඉවරලා මොකද කරන්නේ? මේ හැරෙත් හිටෙව්වා දෙවෙනි හැරෙත් හිටෙව්වා තුන්වෙනි හැරෙන්න බටු හැදින්නේ. දැන් හිටවනවා මිරිස් ගහ. ඒක හරුවට හැදෙනවා. ඒ පොළොවේ තිබිච්ච එතන තිබිච්ච රසායන ගතිය බටු වලට ඇදලා ගියාට පස්සේ මිරිස් වලට ඇදින එක ඇදිලා නැහැ. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? ඒකවල මිරිස් හිටු ගහ ආරවක් හොදට හැදෙනවා. ඒ දෙක ගන්න මෑ හිටුණා. එතන ඒකත් හරුව හැදෙනවා. ඔහොම රවුම් තුන හතරක් ගියාට පස්සේ ආයෙත් ඒ බටු හිටේම මායි හැදෙනවා. මොකද මේ මහ පොළොවේ තියෙන සියලු රස ධාතු හැම දෙයකම පොදුවේ කලවම් වෙලා ඇදින්නේ. අනුකූලත්වයට අනුකූලත්වය ඇදිලා හිටින්නේ. සමානත්වයට සමානත්වයේ සම්බන්ධය. මිනිස්සු අතරත් එහෙමයි. අසත්පුරුෂයා අසත්පුරුෂයාට සම්බන්ධ වෙදෙනවා. සත්පුරුෂයා සත්පුරුෂයන් සම්බන්ධ වෙදෙනවා. සත්පුරුෂයන්ගේ ප්‍රභේද තියෙනවා. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේලා සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා ළමයි. ඔකම සීලවන්ත ගුණවන්ත උත්තමයි. එක්තරා භික්ෂුන් වහන්සේලා කණ්ඩායම සැරියුත් හාමුදුරුව වැඩ කරගෙන. එතන ඉන්න. තව කණ්ඩායමක් මුගලන් හාමුදුරුවා. තව කණ්ඩායමක් මහා කාශ්‍යප හාමුදුරුවලා. තව කණ්ඩායමක් උපාලි හාමුදුරුවලා. තව කණ්ඩායමක් දෙව්දත්තරුවලා. මේව කාන්නේ කාන්නේ වෙල ගහලා ඉන්නවා බුදුරණන් වහන්සේ දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද පේනවා නේද මේ අපේ පිටිස ඉන්නේ හැටි. ඒ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා ගැඹුරු දහම් ගැන දන්න භික්ෂුන් වහන්සේලාගේ ඒ ගති ලක්ෂණ ඇති පිටිස තමයි අර සරිත් හාමුදුරුවෝ ළඟ ඉන්නේ. ඉරිදි බලයේද පිහිට පිහිටපු ඒ ගති ලක්ෂණ ඇති අය තමයි අර මුගලන් හාමුදුරුවෝ ළඟ ඉන්නේ. විනී ශික්ෂාව බොහොම ගඩුවෙන් දරාගත්ත කටේ තමයි උපාලි හාමුදුරුවෝ ළඟ ඉන්නේ. අසත්පුරුෂ ගති ඇති කට්ටිය තමයි අර දෙව්දත්තර ළඟ ඉන්නේ. අන්න එකින් එකට වෙන්නේ. එහෙම බැලුවා කිව්වොත් සත්‍යෝ ගති වශයෙන් සමානත්වයේ උසුලනවා. ගතියේ ගති ඇදෙනවා. මෙන්න ආකර්ෂණ වල හැටි. ඉතින් මේ ලෝකේ ගස්කලන් හටගත්තා. සමාන ශක්තියකින් නෙමෙයි හටගන්නේ. විවිධාකාර ශක්ති විදිහට විවිධාකාර ගති ලක්ෂණ අනුව විහිදෙනවා පැතිරෙනවා. අන්නේ විවිධාකාර ශක්තියින්ට අනුකූලව විවිධාකාර උස හටගන්නවා. ඒ ගතිය යහපත් නම් ඒ වෘක්ෂයත් ඊට අනුකූලයි.